ඇවත බ අයිබෝන් කැපිගන්නවා මයිකෝසෝ් ඇෂ ෆන්ඩමෙන්ටල් සිරිස් එකේ දෙවනි වීඩියෝ එක වෙන මේ වීඩියෝ එකට අපි බලමු මේකෙදී ඇයි මේ ඇෂ භාවිතා කරන්න කියලා. මම දිලීප රාජපක්ෂ Windows geek.lk වෙනුවෙන්. ඉතින් මේ එකේදී අපි කතා කරන්නේ මේ ඇෂ මොකද පාවිච්චි කරන්න කියලා. ඇයි අපිට මේ ඇෂ කියන සර්විස් එක වැදගත් වෙන මයිකෝසෝ් ඇෂ කියන සර්විස් එක. ඉතින් අපි බලමු මීට කලින් ඔබ දැනගන්න ඕනේ අවශ්‍ය දැනුම් කීපයක් තියෙනවා මේ වීඩියෝ සීරීස් එකේ. මේ වීඩියෝස් ෆලෝ කරන්න කලින් ඉතින් මම කලිනුත් කිව්වා, පළවෙනි වීඩියෝ එකත් කිව්වා, මම ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් ගැන ඔබ සතුව මූලික දැනුමක් තියෙන්න ඕන. ඉතින් මේ මූලික දැනුම අත්‍යවශ්‍යයි මේ කෝස් එක ෆලෝ කරන්න. ඉතින් ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් ගැන දන්නේ නැත්තම් පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වුණා නම් ගොඩක් වැදගත්. ඉතින් ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් එකේ තියෙන මේ එක් දෙයක් තමයි මේ වැඩිපුර ක්ලයන්ට්ස්ලා ප්‍රමාණය, කියන්නේ වැඩිපුර අපේ ඇප්ලිකේෂන් එකක්, අපේ සොෆ්ට්වෙයාර් එකක්, වෙබ් ඇප්ලිකේෂන් එකක්, ඊට පස්සේ නැහරි අවශ්‍ය අපේ සර්විස් එකක් තියෙනවා නම් ඒ සර්විස් එක, ඒ සර්විස් එක වැඩිපුර යූස් වෙනකොට, කියන්නේ වැඩිපුර ක්ලයන්ට්ස්ලා ප්‍රමාණය, වැඩිපුර යූසර්ස්ලා ප්‍රමාණයක් යූස් කරනකොට වැඩිපුර රික්වෙස්ට් ප්‍රමාණයක් යනවා ඒ සර්වර් එකට හරි අදාළ සර්විස් එකට. ඉතින් ඒ රික්වෙස්ට් ගන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? එතකොට ලෝඩ් එක වැඩි වෙනවා අර ඇප්ලිකේෂන් එකට තියෙන. ඉතින් ඒ ලෝඩ් එක වැඩි වෙනකොට ඔයා වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ යූසර්ස්ලාට. ඉතින් මොකද ඔයා දන්නවා ඕනම ඇප්ලිකේෂන් එක රන් වෙනකොට ඒකට වැඩිපුර රික්වෙස්ට් ප්‍රමාණයක් එනකොට ඒකට RAM එක වැඩියෙන් ඕන වෙනවා, ප්‍රොසෙසර් එක වැඩියෙන් ඕන වෙනවා, ප්‍රොසෙසින් පවර් එක. ඉතින් ඔයා දන්නවා ආගේ කම්පියුටර් එකේ පවා ඒ දේ තියෙනවා. හොඳටම මේ ඔයා බලන්න ඇප්ලිකේෂන්ස් කීපයක් රන් කරලා එක පාර ඉන්ස්ටන්සස් ගොඩක් හදලා ඉතින් එතකොට ඔයාගේ ප්‍රොසෙසර් එක ස්ලෝ ඩවුන් වෙනවා, ප්‍රොසෙසර් එක හයි යනවා. ඉතින් මේ වෙලාවට මේ සම්පත් කලමනා කරන්නේ කරන්න අවශ්‍යයි. හරි, එතකොට මේකෙදී වැඩිපුර ලෝඩ් එකක් කියන වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ඒ ලෝඩ් එකට ලබා දෙන්න ඕනේ. එතකොට ඔයා දැනගන්න ඕනේ වැඩි ක්ලයන්ට්ස්ල ප්‍රමාණයකට වැඩි ලෝඩ් එකක් කියනවා, ඒ ලෝඩ් එකට වැඩි සම්පත් ප්‍රමාණයක් අපි සපයන්න ඕනේ සර්වර් එකකින් අපේ cloud based application එකකින්. ඉතින් ඔබ දන්නවා ඔබගේ application එකක් ඉතාමත් හොඳ එකක් නම්, ඒ කියන්නේ ඉතාමත් හොඳින් සැලසුම් කරන ලද application එකක් නම්, ඒකේ තියෙන්න ඕනේ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි availability කියන එක. availability කියන්නේ උපයෝජිතාවය හැමතිස්සම available කියන එක. ඔයාගේ application එක 24 hours, ඒ කියන්නේ පැය 24 පුරාම දවස් 365ම දවස් 7ම ඕනම වෙලාවක available වෙන්න ඕනේ. තප්පරයක්වත් ඒක නැවතිලා තියෙන බෑ. ඒතකොට තමයි හොඳ සේවාවක් කියන්න පුළුවන්, හොඳ ඇප්ලිකේෂන් එකක් කියලා කියන්න පුළුවන්, හොඳ යෙදුමක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අනිත් එක availability එක පළවෙනි එක. ඊපස්සේ reliability එක. reliability කියන්නේ ඒකේ විශ්වසනීයත්වයක් තියෙන්න ඕනේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක ගැන user නැත්නම් client විශ්වාසයක් තියාගන්න ඕනේ. මේක down වෙන්නේ නැති, ඒ කියන්නේ මේකෙන් මට අදාළ සේවාව ලබා දෙනවා, ඒ සේවාව ගැන මම කිසිම දෙයකට අවිශ්වාසයක් තියන්නේ නැහැයි කියලා client හැංගෙන්න ඕනේ. ඉතින් විශ්වසනීයත්වයේ තියන්න ඔයාගේ ඇප්ලිකේෂන් එකෙන් හොඳ output එකක් දෙන්න ඕනේ. ඉතින් ඊළඟ තමයි maintainability එක කියන එක. maintainability කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක නඩත්තු කිරීමේ හැකියාව. ඔයා දන්නවා ඇප්ලිකේෂන් එකක් හැදුවාම මේකේ bugs එනවා. ඒ bugs fix කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කරාම කරන්න පහසු වෙන්න ඕනේ. ඊට අමතරව ඒකේ තියෙන scaling ගත්තොත් එහෙම අපි ගත්ත resources කාලමනාකරණය කරන් ඒ වගේ දේවල් maintain කරන්න ඉතා පහසු වෙන්න ඕනේ ඔයාගේ application එක. ඉතින් මේ තුන තමයි ඉතා හොඳ application එකක තියෙන ලක්ෂණ. availability, reliability and maintainability කියන එක. හරි. එතකොට මේ තුන තියෙන එකක් application එක ගන්න, මේ තුන තියෙන application එකක් හදාගන්න අපිට අර සම්පත් නිතරම හොඳින් කල්පනාකරණය කරන්න අවශ්‍ය වෙනවා අපේ application එක කවට. ඉතින් මේ ගුණාංගයන් ලබා දෙන්න අපිට පරිගණක සම්පත් සැනින් ලබා දෙන්න ඕනේ. නැත්නම් එහෙම පොඩි delay එකක් තිබ්බොත් එහෙම මේ තුනෙන් එකක් හරි miss වෙන්න පුළුවන්. example එකක් විදිහට ඔයාගේ application එකට processor ධාරීතාවයක් high ඉල්ලනවා නම්, කියන්නේ clients ලා වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවනම් ඒ අවස්ථාවකදී ඔයාගේ processor මේ server එකක් down වුණොත් නැත්නම් application එකක් එතකොට close වෙනවා. පිටත server එකක් down වුණොත් application එක close වෙනවා. ඒ application එක user කෙනෙකුට use කරන්න බැරි වෙනවා, errors එනවා. එයාට availability එක නැති වෙනවා. ඊට පස්සේ application එකේ crash එකක් වුණොත් එහේ මේ අතරේ යන data ටික තමයිට loss වෙන්න පුළුවන්. ඉතින් ඒව recovery කරගන්න හැකියාව තියෙන්න ඕනේ, නැත්නම් එහේ විශ්වසනීයත්වය නැති වෙනවා. ඉතින් නඩත්තු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ ආගේ application එකේ. ඉතින් මේ තුන ලබා දෙන්න මේ ඕනේ කොහොම හරි හොඳ application එකක් ගන්න. ඊළඟට අපි කතා කරනවා මේ ගුණාංගයන් ලබා දීමට අවශ්‍ය වන පරිගණක සම්පත් මොනවද කියලා. පරිගණක සම්පත් කළමනාකරණය කරන උපාය මාර්ගයන් දෙකක් ගැන ඇෂුව වල තියෙනවා. ඉතින් මේකේ අපි කතා කරනවා ස්කේල් අවුට් කියන එකයි ස්කේල් අප්. ස්කේල් අවුට් ඇන්ඩ් ස්කේල් අප්. ස්කේල් අවුට් ස්කේල් අප් මේ ගුණාංගයන් දෙක පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙනවා දැන් ඊළඟ කොටසදී. ඉතින් ස්කේල් අප් ස්කේල් අප් කියන එක ගැන මම පොඩි ඩිෆිනිෂන් එක මෙතන ඇඩ් කරලා තියෙනවා. මේකෙදී වෙන්නේ අපි ගත්තොත් එහෙම ස්කේල් අප් කියන ක්‍රමයේදී ඔයාගේ පරිගණකයේ මතකය ඊට පස්සේ ප්‍රොසෙසරයකට වැඩිපුර බලයක්, ඒ කියන්නේ ඔයා හදන ඇප්ලිකේෂන් එකට වැඩිපුර ප්‍රොසෙසර් ප්‍රමාණය, වැඩිපුර RAM එකක් ඉල්ලනවනේ. එතකොට ඒක තියෙන ඒකට අවහිරතාවයක් තියෙන ඒක ඉක්මනින් ලබා දෙන්න හැකියාව නොමැති වීම තමයි. ඉතින් ඒ නොමැති වීම මගහැරලා ඒ මුදුකාංගයට අවශ්‍ය නැත්නම් සොෆ්ට්වෙයාර් එකට ඇප්ලිකේෂන් එකට අවශ්‍ය ඔබ්ජෙක්ට්ස් ගන්න ඉන්ස්ටන්ස් ගන්න නිර්මාණය කරලා ඒකේ තියෙන ඇල්ගොරිතම්ස් වලට ක්‍රියාත්මක වෙන්නට පමාවන්නේ නැතුව ඒක ලබා දෙන රික්වෙස්ට් ගන්නට ඉතා ඉක්මනින්ම රෙස්පොන්ස් කරන්න පුළුවන් නම් හරි නැත්නම් ඒ රෙස්පොන්ස් එක ලබා දෙන්න අවශ්‍ය වෙන ප්‍රොසෙසින් පවර් එක ලබා දීම නැත්නම් ස්කේල් අප් කිරීම කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය අයුරින් ඉල්ලුමට අනුව ඔයා දෙන්න ඕනේ ප්‍රොසෙසින් පවර් එක නැත්නම් RAM එක. ඉතින් ඒකට කියනවා ස්කේල් අප් කියලා. ඉතින් මේක ඉංග්‍රීසි ඩිෆිනිෂන් එක මම දා දෙනවා. ඊට පස්සේ ස්කේලින් අවුට් අපි හිතමු අනිත් අතට ගත්තොත් එහෙම මේකේදී අඩු රික්වෙස්ට් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අඩු මතකධාරිතාවයක් අවශ්‍ය වෙන්නේ කියලා ඇප්ලිකේෂන් එකකට. එතකොට ඒකෙදි තියෙන්න පුළුවන් ඇතැම් විට ජාලය හරහා දත්ත ලබා ගැනීමේදී ඊට පස්සේ දෘඩ තැටිය තියෙනවානේ හාඩ් ඩ්‍රයිව් එක. දෘඩ තැටියට දත්ත රීඩ් කිරීමේ සහ ලිවීමේදී කියන්නේ රයිට් කිරීමේදී අවශ්‍ය ඇතිවන පොඩි මාර්ග අවහිරතාවක්, ඒ කියන්නේ ස්ලෝ ඩවුන් වීම තියෙන පුළුවන්. ඒ ඒකදී ඒක මගේ හරි ගැනීම සඳහා අවශ්‍ය වෙනවා අපිට මේ ක්‍රමයක්. ඒකේ පමා මගාරින් අපිට පුළුවන් රික්වෙස්ට් එකකට එකක් පැරලලි යවල ඒක අඩු කරන්න. ඉතින් මේකෙදී පාවිච්චි කරන ක්‍රමයක් තමයි ස්කේල් අවුට් කිරීමේදී ලෝඩ් බැලන්ස් එකක් යූස් කරන එක. ඉතින් ලෝඩ් බැලන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා ඔබ ඇතැම් විට දන්නවා ඇති. ලෝඩ් බැලන්ස් එකකින් කරන්නේ එක සර්වර් එකකට ලැබෙන රික්වෙස්ට් ගන්න බැලන්ස් කරන එක. තව සර්වර්ස් පාවිච්චි කරලා වර්චුවලයිසේෂන් කන්සෙප්ට්ස් එක වගේ දේවල් පාවිච්චි කරලා වඩ පුළුවන් ඒ ලෝඩ් බැලන්ස් එකක් යූස් කරලා මේ ස්කේල් අවුට් කියන එක කරගන්න. ස්කේල් අවුට් කිරීම ගැන තියෙන ඉංග්‍රීසි ඩෙෆිනිෂන් එකක් මම දාලා තියෙනවා මෙතන පහලින්. එතකොට මම පොඩි ඩයග්‍රෑම් එකක් යන්ද මේ ස්කේල් අවුට් ඇන්ඩ් ස්කේල් අප් කියන එකේ වෙනස පෙන්නන්න. ඉතින් මේකේ මම දාලා තියෙනවා ස්කේල් අප් කියන එකේදී මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අප් කරනවා මොනවාද computer resources. එතකොට මගේ මේ පැත්තේ ඔයාලට පේන ඩයග්‍රෑම් එකේ මේ පැත්තේ තියෙන මේ ඩයග්‍රෑම් එකේ සර්වර් එකක්, ඒකේ තියෙන RAM එකකුයි processor එකකුයි. ඉතින් ඒ RAM එක ඒ processor ඒ server එකටම මම ඇඩ් කරනවා අලුතෙන් processor එකකුයි RAM එකකුයි තවත් අලුත් processor එකකුයි RAM එකකුයි. ඒක සෙල් ස්කේල් අප් කරනකොට ඔය resources ප්‍රමාණය වැඩි කරනවා. එක අපි ගත්තත් එහෙම එක මේ server එකකට තියෙන. ඉතින් එතනදී ස්කේල් අප් වෙනවා. ඊපස් ස්කේල් අවුට් කියන එකේදී parallel virtual machines හදනවා කීපයක්. ඉතින් ඒකදී load balance කිරීම සඳහා මේ ඉතා පහසු වෙනවා. අර මම ඉස්සලා කිව්වා වගේ load balancing කියන concept එක. ඉතින් scale up and scale out maybe පින්තූරෙන් ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ අපි ගත්තත් එහෙම තව ඊළඟ තවත් concept කීපයක් තමයි failover clustering geo redundancy කියන මෙන්න මේ concept එක. මේවත් මේ Microsoft Azure සමග ලබා දෙනවා. ඉතින් failover කියන්නේ මොකද්ද? ඔබ දන්නවා ඇති සමහර විට failover කියන්නේ මොකද්ද කියලා. ඔබ දන්නේ නැත්තම් ඔබ මතක තියාගන්න failover කියන්නේ අපි ගත්තොත් එහෙම එක server එකක තියෙන availability එක නැති වුනාම ඒ application එක හරි අපි හිතමු example එකක් විදිහට වාගේ application run වෙන එක server එකක ඒ server එක update එකක් දාන්න අවශ්‍ය වෙනවා Windows. අපි හිතමු Windows server 2008 run වෙන කියලා. එතකොට ඒක update එකක් දාන්න අවශ්‍ය වෙනවා. එතකොට වාට මොකද කරන්නේ server එක reboot කරනවා. ඒ server එක reboot කරන අවස්ථාවේදී වාට application එක availability එක නැති කරන්න බෑ. මම කලිනුත් කිව්වා අර ගුණාංගයන් තුනක් ගැන මනින. ඉතින් availability එක නැති කරන්නේ නැතුව කොහොමද ලබා දෙන්නේ කියන එක ගැන හිතන්න ඕන. ඉතින් ඒකට මේක දීලා දෙන එක ක්‍රමයක් තමයි failover කියන්නේ. හදිසියෙවත් එක server එක down වුණොත් ඒ automatically ගොඩක් දේවල් සිදු කරනවා. ෆේලෝ කියන එකේදී. එතකොට හදිසියෙත් ඒ සර්වර් එකක් ඩවුන්ලෝඩ් වුණොත් එහෙම වෙන සර්වර් එකකට ඒක මූව් කරනවා. එතකොට අවේලබිලිටි එක නැති වෙන්නේ නැහැ. අර සර්වර් එක යූස් කරලා වැලඩික් කරගන්න පුළුවන්, ඒ ඇප්ලිකේෂන් රන් කරන්න පුළුවන්. එතකොට අර සර්වර් එක රීබූට් වෙලා ඔක්කොම දේවල් ටික වෙලා ආයි නෝමල් විදිහටම මැෂින් එක ස්ටාර්ට් අප් වෙනකම් අර අනිත් සර්වර් එකේ සර්වර් 2 එකේ වැඩ කරන්න හැකියාව තියෙන ෆේලෝ කියන්නේ එන්නේ වගේ දෙයක්. ක්ලස්ටරින් මෙතඩ්ස් උත් ඒ වගේමයි. ඊපස් ජියෝ රිඩන්ඩන්සි කියන්නේ ජියෝ රිඩන්ඩන්සි කියන එක ගොඩක් කලාවට වෙන්නේ අපි හිත එක්සැම්පල් එකක් විදියට ඩේටා සෙන්ටර්ස් තියෙනවා එක එක රටවල. අපි හිතමු තියෙනවා US වල එක, EST US වල තියෙනවා එක ඩේටා සෙන්ටර් එකක්. ඒ ඩේටා සෙන්ටර් එක තියෙන පැත්තට ගම් වතුර වලනවා. මොකක් හරි ෆ්ලඩ් ඇවිල්ලා හරි ඒ ජියෝ ලොකේෂන් එකනේ තියෙන එක. එතන තියෙන ඔක්කොම ටික විනාශ වෙලා යනවා. ඒවැ ඩේටා ටික එතකොට මොකද වෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නැති කරන්නේ නැතුව ඒක තව දැනග තියන්න ඕනේ. ඉතින් ඒකට පාවිච්චි කරලා තියෙන මේ ජියෝ රිඩන්ඩන්සි කියන එක සිංගප්පූරු වල අපි හිතමු තියෙනවා කියලා, සිංගප්පූර් වල තියෙනවා කියලා ඩේටා සෙන්ටර් එක. ඉතින් ඒ ඩේටා සෙන්ටර් එක පාවිච්චි කරලා ඒ ඩේටා එක ආයි ගන්න පුළුවන්, යූස් කරන්න යූසර්ස්ලාට අවේලබිලිටි එක තියෙතයි. 24/7 365 days යූස් කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක. වෙන ප්‍රශ්නයක් නැතුව. මොකද ජියෝ රිඩන්ඩන්සි කියන එක වෙන්නේ ජියෝ ලොකේෂන් එකත් එක්ක ඩේටා සෙන්ටර් සරහා ඒවා ඩේටා කලමනාකරණය කිරීම. ඉතින් එතකොට ඩේටා ගැන රිලයබිලිටි එකක් තියෙනවා, නැත්නම් අවේලබිලිටි එකක් හැමතිස්සෙම තියෙනවා. ඉතින් වර්චුවලයිසේෂන් කියන එක ගැනත් මම ඉදිරියේ කතා කරමු. වර්චුවලයිසේෂන් කියන්නේ එකම කම්පියුටර් එකේ තියෙන ඩේටා අපි කතාවත් එහෙම ඔපරේටින් සිස්ටම් එකක්. ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරලා ඒක වර්චුවලයිසේෂන් ක්‍රමෙන් රිසෝර්සස් මැනේජ් කරන ක්‍රමයක්. ඉතින් ඒක ගැනත් ඉදිරියේ කතා කරනවා වර්චුවලයිසේෂන් ගැන. ඊට පස්සේ අපි බලමු මේ ආයශ භාවිතා කරන අවස්ථා කීපයක්. ඉතින් මේ near instance provisioning to meet load, ඊට පස්සේ scale back down when you when load subsidize and ඊට පස්සේ auto scaling කරන මේ ගැන. එතකොට අර මම ඉස්සෙල්ලත් කතා කරා scale out scale in method දෙයක් ගැන. ඉතින් scale out scale in ඒවා අපි කරන්නේ manually. අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකේ තියෙන මොකක් හරි පැරාමීටර් පාවිච්චි කරලා මෙන්න මේ කන්ඩිෂන් එකදී මෙච්චර RAM එකක් ප්‍රොසෙසර් එකක් ලබා දෙන්න. ඉතින් ඒ වගේ ඔටෝමැටිකලි ස්කේල් කරන්න අපිට පුළුවන් ඇප්ලිකේෂන්. එතකොට අපි අතින් මෙනුවලි කරන්න ඕනේ නැහැ. එක කන්ඩිෂන් එකට අනුව ෆයර් වෙනවා ස්කේල් එක. ඉතින් ඊට පස්සේ ලෝඩ් බැලන්සින්, ලෙවරේජ් ඉන්වෙස්ටින්, ඉන්වෙස්ට්මන්ට් ඉන් වර්චුවලයිසේෂන්, වර්චුවලයිසේෂන් ගැන කතා කරනවා මේ භාවිතා කරනවා. පස්සේ hybrid approach does not require long term commitment or in hybrid approach එක ගත්තොත් එහෙම cloud computing වල ඒකේ commitment එක ලොකු මේ කියන්නේ විශාල වශයෙන් invest කරන්න වෙනවා ඒකට. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක does not require කියලා කියලා තියෙන්නේ අපිට long term එකදී. එතකොට ඒ commitment එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම අපි කිව්වොත් එහෙම තමාගේම ඩේටා සෙන්ටර් එකක් හදනවා කියලා. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද වෙන්නේ මිනිස් බලය හරියට කැප කරන්නේ නැහැ. මොකද ඔයාගේ ඩේටා සෙන්ටර් එකක් හදනකොට ඔයා ඒක මේන්ටේන් කරන්න ඕනේ හරියට වෙලාවට, සොෆ්ට්වෙයාර්ස් අප්ඩේට් කරන්න ඕනේ, ඔයාගේම සර්වර්ස් තියෙනවා, සර්වර්ස් වල මොන හරි ෂූ එකක් ආවොත් ඔළු දෙන සර්වර් එක රැක් එකක් මාරු කරන්න ඕනේ, හාඩ් ඩ්‍රයිව් මාරු කරන්න ඕනේ. ඉතින් කාලය හා වියදම් වෙනවා මාරු විදිහට. දැන් ඔයා කම්පැනි එකක් පටන් අරගෙන ඒකට අවශ්‍ය ඩේටා සෙන්ටර් එක හදන්න ඒ අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක එහෙම ඉතා විශාලයි මේ අපි ගත්තොත් එහෙම. ඉතින් ඒකින් තමයි මේ අපි Azure කියන cloud එක use කරන්නේ. Azure හරි වෙනත් cloud පාවිච්චි කරන්න හේතුව cloud computing භාවිත කරන්න හේතුව ඒක. ඔබ දන්නවා cloud computing ගැන යම් දැනුමක් තියෙනවා. ඉතින් data center එකක් අලුතෙන් හදනවා කියන එක ලෙක්සි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම Azure පාවිච්චි කිරීමේ ප්‍රතිලාභ ගත්තොත් එහෙම ස්කේලින් රිඩන්ඩන්සි ෆේලෝ වැනි දෑ ලබා දෙන මම ඉස්සෙල්ලත් කතා කරා වගේ ඔටෝමැටික් සිස්ටම්ස් තියෙනවා. එතකොට ස්කේලින් කරන්න, රිඩන්ඩන්සි එක හදන්න, ෆේලෝවර්ස් ඒ වගේ දේවල් වල නව වෛකල්පිත නිර්මාණ සලකුණු ඔබට බලා ගන්න පුළුවන්. ඉදිරියේදී ආකිටෙක්චරල් ඔප්ෂන්ස් තියෙනවා ඔබට. ආකිටෙක්චර් ඩිසයින් කරනකොට විවිධාකාරයේ ඔප්ෂන්ස් කීපයක්ම ලබා දීලා තියෙනවා. ඉතින් අපිට කැමති විදිහේ ආකිටෙක්චර් පාවිච්චි කරන්න පුළුවන් අපේ ඇප්ලිකේෂන් එක යූස් කරන්න. ඊට පස්සේ සියලු දෙනා සදායමක් අපි ගත්තොත් එහෙම ඔයා පාවිච්චි ඔයාගේ කම්පැනි එක කුඩා හරි මධ්‍ය පරිමාණ හරි විශාල පරිමාණ හරි කියලා හිතන්න. ඉතින් ඔයාගේ කම්පැනි එකට අවශ්‍ය වන මේ සම්පත් ඔයාට ගන්න පුළුවන් ඒක කිසි වෙනසක් නැතුව හැමෝම සඳහා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් බිස්පාක් වගේ ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙලා මේ ඇෂ පාවිච්චි කරන්න ගන්න ෆ්‍රී. Microsoft සමාගම මේ ලබා දෙනවා ඒක ෆ්‍රී බිස්පාක් ප්‍රෝග්‍රෑම් එක හරහා කම්පැනි එකක උන්සි හරි තාකුඩා හරි කම්පැනි ප්‍රමාණයට. ඉතින් අවුරුදු 5ක් වගේ කාලයකට ලබා දෙනවා මේ බිස්පාක් ප්‍රෝග්‍රෑම් එකෙන් ඇෂ ක්‍රෙඩිට් ඉතින් ඩොලර් 150ක් ලබා දෙනවා. ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී, මොකද ගිවිමක් කරන්නේ නැතුව. ඉතින් බිස්පාක් ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලා බලන්න මම ඉදිරියට කියන එක ගැනත්. ඊපස්සේ අපි සාරාංශයට යමු කතා කරපු දේවල් ගැන. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරේ විශේෂයෙන් ඇයි මේ ඇෂ පාවිච්චි කරන්න හේතුව කියලා. ඉතින් ක්ලයන්ට් රික්වෙස්ට් ගැන මම කිව්වා වගේම ක්ලයන්ට් රික්වෙස්ට් වැඩි වෙන තරමට ඒකට ලෝඩ් එකක් ලබා දෙන්න ඕන විශාල සම්පත් කළමනාකරණය කරන්. ඉතින් ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්න ඕනේ, මොකද ඒක එකා කාරණාවක් එක්ක වෙලාවට ඇප්ලිකේෂන් එක රන් වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන හිතන්න ඕනේ. ඊපස්සේ අපි කතා කරා Microsoft Azure පේලෝග කෑෂින් ස්ටෝරේජ් ඒවා ලබා දෙනවා කියලා, ඔතරයිසේෂන් එහෙම. ඉතින් ඔබට ඉල්ලුමට අනුව සම්පත්තෙන් කිරීමට ඉවත් කිරීමට ඉඩකඩ සලසා ඇති අතර ගෙවීම් සිදු කරන්නේ ඔබේ භාවිතා කරනු ලැබු සම්පත් සඳහා පමණක් බව මම කලිනුත් කිව්වා. මේකෙදී ඩේටා පාවිච්චි අනුව මේ රිසෝස් පාවිච්චි අනුව තමයි මේ ඔයා ගෙවීම සිදු කරන්නේ මේ ඇෂ සර්විස් වල. ඉතින් ඔයා අමුතුවෙන් වියදම් කරන්න ඕනේ නැහැ, විශේෂයෙන්ම ගත්තත් එහෙම පාවිච්චි නොකරන රිසෝර්සස් තමයි සඳහා වියදම් කරන්න නැහැ, ඒ වලට චාර්ජ් වෙන්නේ නැහැ. යූස් කරන රිසෝර්සස් සඳහා පමණයි මේ චාර්ජ් කිරීම සිදු වෙන්නේ. ඉතින් pay as you go basis කියන එක මම කලිනුත් කිව්වා, ඒ විදිහට තමයි මේ ඇෂ කියන එක රන් වෙන්නේ. ඉතින් ඉල්ලුමට අනුවයි සැපයුම ලබා දීලා ඒට සම්පත් ඔබ පාවිච්චි කරන ආකාරය අනුව තමයි ගෙවීම සිදු කරන්නේ. ඉතින් ඔයාලට අපේ සයිට් එකේ සිට් වෙන බලා මට ට්වීට් එක තියෙනවා. ට්වීට් කරලා බලා මට පුළුවන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න, මට රිප්ලයි කරන්න පුළුවන් එතකොට. ඉතින් අපේ සයිට් එකේ සිට් වෙන windowskey.lk අපි දෙවන වීඩියෝ එකට උගන්නවා. අපි අන්තිම වීඩියෝ එකනොත් ඊළඟ තුන්වෙනි වීඩියෝ එකනොත් හම්බ වෙන බලාපොරොත්තුෙන් ඉන්නේ සමගන්න. ඔබට සුබ දවසක්.